තවත් මේක ප්‍රශ්නය එකම තියෙන එකක්. චුතිය සහ පටිසන්ධිය විස්තර කරන්න කියලා මේක හරි ගැඹුරුයි. චුත වෙනවා කියන වචනේ පටිසන්ධි වෙනවා කියන වචනේ චුතියයි පටිසන්ධිය අතර චිත්තක්ෂණයකවත් අතරක් නැහැ. යම් තැනක චුත වුණා නම් ඒ මොහොතේම පටිසන්ධි වෙනවා. චිත්තක්ෂණයකවත් අතරක් මේ අතරේ නැහැ. හැබැයි හුඟ දෙනෙක් හිතන්නේ කොහේ හරි හක් ගාලා පණ යන තැන චුතිය. ඒ මොහොතේම කාගෙන මව් කෙනෙක් බලක පටිසන්ධිය කියලා. අන්නේ බුද්ධහමී කියා තින් නැති දෙයක්. බුදුරයන් වහන්සේ ගෝ මේ ධර්මයේ දේශනා කරපු දෙනකවත් සංගායනා කරපු ධර්මයකවත් කොතනකවත් පෙන්නලා නැහැ බඩට පටිසන්ධියක් යනවා කියලා. බඩට යන්නේ ගන්ධබ්බ අවක්කාන්ති හොන්ති. ගන්ධබ්බේ කොක්කාන්ති වෙනවා බඩට. පටිසන්ධියට බඩක් අවස්සේ නැහැ. පටිසන්ධියට සම්පූර්ණ පූර්ණ කර්මජයි. කර්මයෙන් ජනිත වෙන රූප විතරයි පටිසන්ධියට අවශ්‍ය වෙන්නේ. බඩකට ගිහි මොනව අල්ලගන්නද පටිසන්ධියේ? කාය දසක භාව දසක වัตතු දසක කියලා පරමාණු තුනක් කර්මයෙන් ජනිත වෙලා අන්නේ පරමාණු සම්පීඩණයේදී තමයි පටිසන්ධිය හැදෙන්නේ. ඒ පරමාණු තුන කර්මයයි. පටිසන්ධිය ලබන හිතත් එක්කලා ඒක පහළ වෙන්නේ. පටිසන්ධි චිත්තයත් එකමයි ඒ රූපයෙන්. පටිසන්ධි මොහොතෙහි අව්‍යාකෘත විපාක සිතත් කර්මජ රූපත් එකට පහළ වෙනවා. ඒ දෙක එකට නැගිලා ඉන්නේ. ඒතරේ නැගින්නේ කර්ම ශක්තිය. මෞගේ ගැවට යන්නේ ඔක්කාන්ති කියන අවස්ථාව. ඉතින් මේවා හරි ගැඹුරු තැන්. කර්මයේ විග්‍රහ කරනකොට ඔය කියන පටිසන්ධියේ විග්‍රහ කරනකොට පටිසන්ධිකනේ විපාකාභ්‍යාකතානං කටත්තාත රූපානං කම්මපච්චේන පච්චේ විපාකපච්චේන පච්චේ මේ ආදි වශයෙන් විග්‍රහ වෙනවා. ඔක්කාන්තිකනේ කියන තැනදී අන්න බඩට ඔක්කාන්ති වෙන තැන. ඒකෙදී විපාකාභ්‍යාකතානං කටත්තාත රූපානං කියන කතාව එතන සම්බන්ධ කරලා නැහැ ධර්මී. ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සාජාසපච්චේන පච්චේ. ඔක්කාන්ති මොහොතේදී නාම රූපයෝ නාම රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් මේ කාරණා දෙකක්. අභ්‍යන්තර නාම රූප තියෙනවා, බාහිර නාම රූප තියෙනවා. මේ අභ්‍යන්තර නාම රූපයි බාහිර නාම රූපයි දෙකින් මෞගේ ගැබයක් ඇතුළේ මාතාන් යතුනි හොන්ති මාතා පිතරෝජ සන්නිපාතා කියන කාරණා සිද්ධ වෙනකොට ඇති වෙන කොටස් ටික තමයි බාහිර නාම රූප. ගන්ධබ්බෝච පච්චපටිතෝ හෝතින ගන්ධබ්බය අභ්‍යන්තර නාම රූපේ. උතනත් ඔය නාම රූප දෙක නාම රූපය නාම රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. එකින් එක සම්බන්ධිලා හිටන් ජනිත වෙන්න පටන් ගන්නවා. කර්මජ රූපයයි කර්මජ රූපයට ආදාන වෙච්ච මෞගේ බලීති විච උතුජ රූපයයි ඔය නාම රූප දෙක සංසන්දනේ සම්පීඩනේ වෙලා කර්මජ රූපයේ ආකෘතිය ගොඩනැගෙමින් අර ජීවිත රූප කියන ශක්තියක් ගොඩනැගිලා හිටන් කර්මජ වශයෙන්ම අර උතුජ රූප ජීවිත රූපයේ පරිවර්තනයට සම්බන්ධ වෙනවා. දෙක එකින් නැගෙන්න පටන් ගන්නවා. අන්න එක මුල් කරගෙන තමයි බඩ ඇතුලේ මස්ලීකයක් ඇති සත්වික වතින් ගොඩනැගිලා ඉන්නේ. කර්මජකය, චිත්තජකය, උතුජකය, ආහාරජකය කියන චතුජකයකින් ගොඩනැගිලා හැදිලා එන කය තමයි අපි අද මස්ලීකය කියලා කිව්වේ. කරජකය කිව්වේ ඒකේ බලවත්කම ගණීවණුනේ. ඒක හදින්නේ මේ විදිහට. ඉතින් මේ චුතිය සහ පටිසන්ධිය කියන මේ තරම් හුඟා ගැඹුරු විග්‍රහ කරන්න කිව්වොත් අද කාලය යනවා. සෑහෙන මේ ප්‍රශ්න විස්තරය කරන්න තියෙනක දුර යනවා. ඉතින් චුති පටිසන්ධි කියන වචනේ තෝරා ගන්න ඕනේ. චුතියයි පටිසන්ධියයි කියන එක ඇහිපිය ගන්න මොහොතක් කියන්නේ නැහැ. මරණාසන්න මොහොතක හරි ඒ ගිනාපු ආවිස ඉවරලා චුතිය සිද්ධ කරන්නා වූ චිත්ත වීතියක් අවසානයේ පහළ වෙනවා. අන්නේ අවසානයේ පහළ වෙන චිත්ත වීතිය කර්මජ ක්‍රියාකාරීත්වයත් එක්කලා ගොඩනගාපු චිත්තජ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙවි ගිහිල්ලා කර්ම විපාක වශයෙන් ආපු ඒ මුල් කරගෙන ඒ අරමුණු කර්ම කර්ම නිමිති ගති නිමිති අරමුණු කරගෙන චිත්ත වීතිය පහළ වෙන පටන් ගන්නවා. කර්ම වේගයෙන් ආධාර ලබලා මරණාසන්න මොහොතේදී අන්න විපාක චිත්ත වීතිය පහළ වෙලා චිත්ත වීතිය ඔහම යනකොට චුත වෙන්න හේතුකාරක වෙන්නා වූ අර ගිනාපු කර්මයේ අවසාන වෙන්න මොහොත අවසාන මොහොත වෙන ආසන්න මොහොතේ පහළ වෙනවා චිත්ත වීතිය. ඒක චිත්තජයි. අර කර්මයේ කර්මජයි. කර්ම චිත්ත නෙමෙයි. හැබැයි මේ අවසාන චිත්ත වීතියේ යනකොට කර්ම ශක්තියෙන් ඉවර වෙනවා ඒක මතු වුණාට පස්සේ අවසාන චිත්ත වීතිය මතු වුණාට පස්සේ කවදාවත් චිත්ත නීමයක් තියෙනවා චිත්තක්ෂණ 17ක චිත්ත වීතිය ආරම්භ වුණාට පස්සේ මොන විදිහකින්වත් චිත්තක්ෂණ 17 ඉක්ම ගිහින් මිසක් ඒ චිත්ත වීතිය අවසාන වෙන්නේ නැහැ කර්මයේ තියෙන මොහතකම තමයි චිත්ත වීතිය ගොඩනැගීම ආරම්භ කරේ ඊට පස්සේ කර්මයේ නැවතුණා හැබැයි චිත්ත වීතිය ආරම්භ කරපු එක අවසානයේ දක්වාම ක්‍රියාත්මක චිත්තක්ෂණ 17 අවසානලා තමයි ඒක ඉවර වෙන්නේ දැන් කර්මයක් නැවතුණා නම් නවත්තලා ඉවර කරන්න බැරි මොකද අවිද්‍යාව තෘෂ්ණාව ඉවරලා තිබෙච්ච නැති නිසා අර අන්තිමට අවසානයේ හටගත්ත චිත්ත වීතියෙන් ඒකෙන් හටගත්ත නව කර්මයක් ගොඩනැගෙනවා ජවන් වලදී ජවන චිත්තක්ෂණ කියන්නේ ඒකයි අර ආපු අරමුණ මුල් කරගෙන ඒ අවසාන චිත්ත වීතිය ගිහිල්ලා ජවන පහක් ගියහම පස්වෙනි ජවනිය මහා බලවත් වෙලා තමයි ශක්තිය නැගෙන්නේ අන්න ඒක යනකොට මොකද වෙන්නේ අර ගෙනාවු කර්ම ශක්තිය චුත වෙනවා ඉස්සලා ගෙනාවු ඒක හැබැයි නවතින්න විදිහක් නැහැ අර ජවනිය ගොඩනගපු කර්ම ශක්තිය ඊළඟ භවයට සම්බන්ධ කරලා පරිසන්දි කරනවා පරිසන්දි කරගහම මොකද වෙන්නේ අලුතෙන් අරගත්ත කර්ම කර්මනිදි ගතිනිදි මුල් කරගත්ත එකේ අදහස මුල් කරගෙන ඊට අනුකූලවන්නා කර්ම ශක්තිය දෙවෙනි අධ්‍යාය වශයෙන් අල්ලපු ඊළඟට මතුවෙච්ච අධ්‍යාය වශයෙන් ක්‍රියාත්මක කියලා අලුත් නව කර්ම ශක්තිය ගොඩනැගෙනවා ඉතින් පළවෙනි එකේ තිබුණා නම් මිනිස් කර්ම ශක්තියක ඒක චුතියෙන් අවසාන වෙනකොට මිනිහා බලු වැඩ කරලා තිබුණා නම් අවසානයේදී බලු ධර්මයක් මුල් කරගත්ත චිත්ත වීතියක් නම් පහළ වුණි ඒ චිත්ත වීතිය අවසානයේදී බලු සංඛාරී තමයි ගොඩනැගිලා එන්නේ අර ජවන් පහට එනකම් සංඛාරපත්‍ය විඥානං කියලා ඊ ජවනී විඥානේ පටිසන්ධි වශයෙන් ගොඩනැගිලා හිටලා විඥානය කර්මජ වශයෙන් පහළ කරනවා අන්න අර චිත්තයත් එක්කලා ඒතර හට ගන්නව ජවන් චිත්තයත් එක පහළ නම් චුත වුණා නම් පටිසන්ධි වෙනකොට හත්වැනි චිත්තක්ෂණයට ආවා පහකින් ගිහිලා හයවෙනි එක චුත වුණා හත්වැනි එකේදී පටිසන්ධි ශක්තිය ආවා අන්න එකකින් ඉන හත්වැනි චිත්තක්ෂණේ ඊළඟ භවයට උප්පත්ති ලබා දෙනවා මිසක් එයින් හේල්න්නේ නැහැ හොසියෙනවා අන්න හත්වැනි චිත්තක්ෂණේ තමයි පටිසන්ධි වෙන ලාවේදී චිත්තජ රූපයට සම්බන්ධ වෙලා හිටන් කර්මජ රූපයේ සම්බන්ධ වුණා ඒ ජවනී තිබුණා වූ කර්ම ශක්තිය තමයි නව කර්මජ රූපේ නිස්පාදනය කරන්න කර්ම බලය උනේ. ඔන්න ඔය දෙක සම්බන්ධ වෙලා තමයි ඊළඟ භවයට ඇඳිලා හිටන් ඊළඟ අවස්ථාව සකස් වෙන්නේ. නමුත් ඔතන පොතේ විග්‍රහ කරලා තියෙන විදිහට ධර්මානුකූලව ගැලපෙන්නේ නැහැ. චුත වෙනකොට චුතිය ගැන සඳහන් කරන්නේ පෙර අද්භවීදී ආපු කර්ම කර්ම නිමිති ගති නිමිති නිසා අපි කියලා පෙන්නනවා. චුති චිත්තයක් හැටියට පෙන්ලා හිටන් චුති චිත්තය චිත්තාවලියක කොටසක් හැටියට චිත්තජ කර්මජ දෙක සම්බන්ධ කරලා පෙන්නනවා. මරණාසන්න චිත්ත වීතිය විග්‍රහ කරන්න ගිහිල්ලා. චක්කුද්්වාර චිත්ත වීති චක්කුද්්වාර මරණාසන්න චිත්ත වීති සෝතද්්වාර මරණාසන්න චිත්ත වීති ආදි වශයෙන් මේ ద్వාර සම්බන්ධයක් කරලා චිත්ත වීති ගැන කතා කරමු. මේක හරි ගැඹුරු තැනක් සියුම් තැනක්. ඒ නිසා මේක තෝරා ගන්න බැරි. නේද එහෙම තියෙනවාදී ඒක ඇස් දෙක අරගත්ත පළියටම නෙමෙයි ඇස් දෙක යොමු වෙලා දර්ශනයේ ඇස් දෙක යොමු වෙලා ගියා නම් එහෙම චක්කුද්්වාරය එනවා එහෙම ක්‍රමයක් තියෙනවා නේතුව නෙමෙයි එතකොට ඒ වගේම සමහරවල් ගහන අද්දාල ජීවහ අද්දාල ඒ වගේ කාය අද්දාල හසිත එහෙම කටහලගෙන ඉන්න කවුරු හරි කණ්ඩ බොල දෙනවා වගේ දැනෙනවා කටහල ගත්ත ගමන් මැරෙනවා ජීවහ අද්දාල චිත්ත විදියකින් තමයි මැරෙන්නේ හැබැයි හොඳක් නැවෙ ඉන්න විදිහක් නැහැ ජීවහ අද්දාලට කෑදර ටික මල පිළිතුර ලෝකෙක තමයි උපදින කටහලෙක අන්න එහෙම අවස්ථා තියෙනවා ඇහෙන් ලස්සන දෙයක් බලනකොට බැලූ දෙය දිහා බලනකොට නම් අන්තිමට බලන්න සමහර විට දර්ශනේ වැවිලා පේන්නත් පුළුවන් භෞතික ලෝකේ තියෙන දර්ශනයක් අවසානින් ඉඳලා පුළුවන් ඒ කෝකින් හරි ඇවිදලා චක්කුද්වා චිත විදියක් එන්න පුළුවන් කොයි ක්‍රමෙන් ආව හරි කර්ම කර්ම නිමිති ගති නිමිති මතුවෙලා ඒ චිත්ත වීතිය චිත්තජාවට කර්මයි ශක්තිය කියන එක ඔය චිත්ත වීතිය නෙමෙයි එන කර්මජ ක්‍රියාකාරීත්වයෙන් පටිසන්ධිය කර්ම පූර්ණ කර්මජයි පටිසන්ධිය ලබා දෙනකොට කර්මජ වුණාම ద్వార ముక్తై කියලා කියනවා. ద్వారේ මිදෙන ద్వారේ තියෙන චිත්ත කර්ම කොහේ ద్వారේට සම්බන්ධ. ඒකයි ద్వార ముక్తై කියන්නේ. ద్వార ముక్త චිත්ත වීති කියලා අමුතික හදනවා ඉතරයක්. ద్వార ముక్తై භවංගේ. පටිසන්ධි. පටිසන්ධි භවංගේ චුති කියන මේ තුනම කර්මජයි පූර්ණ. චිත්ත වීති හා සම්බන්ධයක් නැහැ. ඒක නිසා කියනවා මේ යම් කිසි චුතියක් ඇතනම් පටිසන්ධියක් ඇතනම් පටිසන්ධියෙන් ලැබුවාට පස්සේ ద్వාර මුක්ත චිත්ත වීතියේ එකක් හඳුන්වන්න හදනවා ඒකට. ద్వාර මුක්ත වෙන්නේ මොකද්ද? පංචාද්වාරයට අයිති නැහැ. මනෝද්වාරයට අයිති නැහැ. මනෝද්වාරයේ හට ගන්නවා නම් චිත්ත වීතියක් එක හට ගන්න ඕනේ. චිත්ත වීතියක් මුල් කරගෙන අන්තිමට කර්ම ශක්තියක් ගොඩනගෙනවා. චිත්තයෙන් තොරව එක. චිත්ත ශක්තිය මතකලා දුන කර්ම ශක්තිය. ඒක ද්වාරයෙන් මිදිච්ච එකක්. ද්වාරය හා සම්බන්ධ නැහැ. කර්ම ශක්තිය හරි බලවත්. කර්ම ශක්තිය අවිද්‍යා තෘෂ්ණා දෙකේ බන්ධනෙට බැඳිලා තියෙන නිසා. අවිද්‍යා තෘෂ්ණා දෙකට සම්බන්ධ වෙන නිසා. ඒකෙන් සසරට බැඳිනවා. බැඳුණු ශක්තිය නිසා චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය හය කර්මජ වශයෙන් නිස්පාදනය කරනවා. අන්නේ නිස්පාදනය කරනකොට අර කර්මජ රූපේ නේන පරිසන්දිය ගෙනත් දුන්න කර්මජ අවස්ථාවේ කර්ම ශක්තිය ආකාරයේ හැඩේ මොකද්ද? ඒ හැඩයට අනුකූලව තමයි ඇස කන දිව නාසය ශරීරයේ මන ගොඩනගලා දෙන්නේ ඊළඟ අත්බැවට. අන්නේ ගොඩනගුවර පස්සේ ඒවත් එක සම්බන්ධ වෙලා තමයි කර්ම ශක්තිය ක්‍රියාත්මක කරලා නැවත ద్వාර මත වෙන පටන් ගන්න. පංචද්වාර චිත්ත වීති හෝ මනෝද්වාර චිත්ත වීති හට ගන්න ඊට පස්සේ ద్వාර මත වෙලා. එහෙම ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මේකේ නිග්‍රහ කරන්න කියොත් මේක තේරෙන්නේ හරි ගැඹුරුයි. ඉතින් මෙච්චරයක් මොකද හොයන්නේ? කොතන උපන්නත් අනිසීනි. කොතන උපන්නත් අසාරයි. සදාතනික සැනසිල්ලක් ඇතුව උපදින සිරක් නැන්නා. ඒ ධර්මතාවයේ දැක්කනම් කොයි විදිහට උපන්න කමක් නැහැ. ඉපදීම නෑ වැඩක් නෑ. ඔතන ගත්තා නිවන් දකින්න ලේසි. අභිධර්මයේ තෝරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ධර්ම රස විඳින්න ඔය චිත වීති ගැන කතා කර කර ඕවා ගැන ඉතින් හොඳ තේරු ගත්තල කමන්නේ. ඒක වෙන මාංශය. නිවන් දකින්න ඉතර යන්න ඕනේ. එකක් දකිනවා කොතන කවුරු වෙලා උපන්නත් උපන්න වැහැරලා වෙනසිල යනවා. මම බලාපොරොත්තු මොන හොඳක් එකක් ලැබුණා කිව්වත් ගෙවිලා වෙනසිල යනවා. හොඳ එකක් නම් හම් වෙලා නෑ දුක් විඳින එකක් මිස. ඔය ටික දැනගත්තා නිවන් දකින්න ඇති. ඔබ තෝරා ගන්න ඕනේ ඔය ටිකින්. ඔච්චර ගැඹුරට යන්න ඕනේ නෑ. ගැඹුරකින් පටලවාගෙන අත ළඟට ඇදිලා තියෙන නිවන් මාර්ගය තව ටිකක් ඈත් වෙනවා. අනේ මන් දන්නේ මොනවද මන්ද හරි ගැඹුරුයිනේ බුදුදහම කියලා හිටන් හිතක් එහෙම આવොත් ටිකක් ඈතට යනවා. ඉතින් එක්කෙනෙක්ගේ ප්‍රශ්නේ විසඳන්න අභිධර්මයේ කතා කරන්න ගියොත් 100කට අපහු යන්න වෙනවා. ඒකින්ද ඒක අභිධර්මයේ සූත්‍රණෙදි කතා කරන්න මේ වෙන කිදිරට ගන්නකොට මේ ප්‍රශ්නේ ගණ්ඩාත් වෙන ඔබ පොඩ්ඩක් හරි කියා දෙන්න ඕනද කිව්වේ මේක. නමුත් හරි ගැඹුරු පැත්තක් මේ කියන්නේ. ඒකම කිව්වේ මේ නිවන් දැකීමට අවශ්‍ය කරන හරිය ගත්තාම හොඳටම ඇති.